Honorable Jayanta Veerasinghe, you have 14 minutes.
Honorable member in the chair, first I must thank you for giving me this opportunity to express my thoughts on this budget. I will revert to Sinhala in a few minutes, but let me say this part in English. Everybody knows that we are in the worst part of an economic problem that has visited our country. The solution to this is very well embodied in the current budget. If you see this budget carefully, you can see that it's a development-oriented budget, and if properly put into practice, can bring this country out of the present financial impasse. If you see the salient features in this budget, you can see that the main theme of this is economic revival, and Sri Lanka, it further says, Sri Lanka towards a new beginning. Very correct. He proposed, His Excellency the President proposed several measures to improve government revenue with the objective of moving away from costly monetary financing in the form of money printing to cover government expenditure. What is proposed is a clear departure from that principle. That's what we should remember. This will also be supported by improved efficiency in public financing and measures on public sector reforms. Garu Moolasor Aruda Mantri Tumani, Mange Kyoputikeng, Me Ayavai Lekane Haba Arte, Baluot, Pahadiliva Penawa, Upper Rata Vati Tibena Agadein, Godagani Sandaha, Ita Honda Proposals Ganak Adangu. I will connect you. Then, Pradhana Vasen, Videsha Ayojana Meratata Genmimatat, Videsha Ayojana Dirimat Kirimatat, Itama Pahadili, Pratipatyak, Prakashakaratibena, I will connect maker. Make a value thing. Vide Pradhana Stane Dila Tiene Videsha Ayojana Dirimatiri Saha Apanayana Vadikiri. Take a bellow thing Videsha Ayojana Akarshane Karagani Masandaha Basnahira Vayamba Palatsa Trikunamale Ashritava Nava Arti Kalapa Tikirimati Yojana Kalatina. Etakota ඒ වැඩසටහනට මිලියන 300ක් වෙන් කරනවා කියලා තියෙනවා. එතකොට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මේ කියන පළාත් වලට ආර්ථික කලාප ඇති කිරීම කරලා තියෙන යෝජනාව ඉතාම කාලෝචිතයි. ඊළඟට ගරු සභාපතිතුමනි ආයෝජන වලට හිතකර පරිසරයක් ඇති කිරීමට යෝජනා කරලා තියෙනවා. නිකන් ආයෝජන කිව්වට ඒක මෙහෙන්නේ නැහනේ. ඒ පරිසරය සඳහා ව්‍යාපාර පරිසරයක් ව්‍යාපාර වලට හිතවත් පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වෙන පරිදි පිරිවැය ක්‍රියාපටිපාටි හා කාලයම අවම කිරීමට සහ විනිවිද භාවයේ ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ දේ සිද්ධ කර ගැනීමට අවශ්‍ය කරන කරුණු මේ ආයවැය ලේඛනය ඇතුල් කරලා තියෙනවා. ඊළඟට මුලාසන අරූඪ ගරු මන්ත්‍රීතුමනි, සියලුම ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා. මෙතන වැදගත් වචනේ ජාත්‍යන්තර. වෙළඳ සම්බන්ධතා පිළිබඳව කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා කළ තියෙනවා. ඉතාම කාලෝචිත, මේ අවස්ථාවට උචිත කළ යුතු ක්‍රියාවක් තමයි මේ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම. ඊළඟට තවදුරටත් මේක කියලා තියෙනවා, විදේශ රැකී අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට ජාතික තරුණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50ක් දෙනවා කියලා. දැන් මේ නිකන් මේ තරුණ තරුණියන් පිටරට යවන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. අපි දන්නවා අපේ රටට විශාල විදේශ මිනිමැක් ගලාගෙන එනවා මේ පිටරට යන අයක. මෙතන වැදගත් වචනේ තමයි තරුණ තරුණියන් පුහුණු කිරීමට පුහුණු ශ්‍රමිකයන් යවා. නැත්තම් නිකන් ගිහිල්ලා එහෙ කකුල් හොදන්න නෙවෙයි. Like caregivers, comfort givers, to train them, almost like to make a product value added. ඉතින් එම නිසා ඒක ඉතාම කාලෝචිත යෝජනාවක් කියලා හැටියට මම දකිනවා. පුහුණු කරලා ශ්‍රමිකයන් යවන්න. ඒගොල්ලන්ගේ වටිනාකම වැඩි වෙන්නේ. නිකන් පිටරටවලින් බලලිවලා මේ ශ්‍රී ලංකාවෙන්ද, එහෙනම් ඉතින් අර රෙදි හොදන්න වෙන්න ඇති. ඒක නෙවෙයි. අද ෆිලිපීන්ස් වගේ රටවල් හුඟක් හම්බ කරනවා මේ කෙයා ගිවර්ස්ලා හැටියට ට්‍රේන් කරලා. ඉතින් ඒක අපේ රටේ පිතා පහසුවෙන් කරන්න පුළුවන්. තවදුරටත් යෝජනා කරලා තිනවා ගරු මුදල් ඇමතුමා, පෞද්ගලිකංශයේ රැකියාවල නිරත වන සේවකයන්ට රැකියා අහිමි වුවොත් මාස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවේ. ඒක බොහොම වටිනවා. මොකද අපි දැන් මේ රට දියුණු කරන්න යන්නේ පෞද්ගලිකංශයත් හවුල් කරගෙන නම් ඒක එසේ විය යුතුයි. එහෙම තමයි රුසියාවේ කළෙත්, එහෙම තමයි චීනේ කළෙත්. අද රුසියාව චීන වගේ රටවල් කතා කරන්නේ බිලියන් වලින් නෙමෙයි ට්‍රිලියන් වලින්. ඒවා ඔක්කොම කරගත්තේ පෞද්ගලික අංශයේ සේවකයන් දිරිමත් කළා. දැන් මේ යෝජනාවේ තියෙනවා රැකියාව අහිමි වුණොත් මාස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා ආරක්ෂණ අරමුදලක් පිහිටවනවා කියලා. තාම හොඳ ක්‍රියාවක් හැටියටයි මම ඒක දකින්නේ. තාම හොඳ යෝජනාවක්. තවත් කියලා තියෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයේ වැනි රක්ෂණයක් හඳුන්වා දීමට යෝජනා කළා කියලා. ඉතින් දැන් මේකෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? පෞද්ගලික අංශය දිරිමත් කළා, රක්ෂණාවරණය උන්ට දීලා, ඒ මගින් පුළුවන් තරම් ආයෝජන මෙහෙ ගෙනල්ලා රට දියුණු කරගන්න. පිටරටින් එන ආයෝජන අපි මතක තියාගන්න ඕනේ රටේ මේ රජයේ ආයෝජන හැටියට නම් ඒවා ලේසියෙන් එන්නේ නැහැ. ඒවා එන්නේ එන තරමක් එන්නේ පෞද්ගලිකංශයේ ආයෝජන හැටියට. අන්න ඒ නිසා තමයි මම මේකේ වැදගත්කම දකින්නේ. පෞද්ගලිකංශයේ සේවකයන්ට මේ දෙන රක්ෂණාවරණ සහ දිරිගැන්වීම ඉතාම වැදගත්ම අවස්ථාවේ. මේකෙන් කවුරක්වත් කියන්නේ නැහැ මේ රජයේ අංශය ඇයට අඩු කරනවා කියලා, එහෙන් කපනවා කියලා එහෙම යෝජනා නැහැ. මෙතෙක් කල් අඩුවක් හැටියට තිබුණ පෞද්ගලිකංශය ඇයටත් මෙවැනි රක්ෂණාවරණ දීලා දිරිගන්වලා විදේශ ආයෝජන මෙහාට ගෙනැල්ලා ඩොලර් වලින් හම්බ කරන්න අපිට තියෙන අවස්ථාව තව වැඩි කරගන්නයි මේව දාලා තියෙන්නේ. ඊළඟට මේ ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි එක කියලා තියෙනවා, බන්ධනාගාර රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 100ක් වෙන් කරනවා. මේක ඉතාම වැදගත් දෙයක්. මම තරුණ නීතිඥවරයෙක් හැටියට ඒ කාලේ ඇතිවෙන්න ගියා බන්ධනාගාරවලට මිනිසුන්ව හම්බ වෙලා නඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මම දැකලා තියෙනවා මොන තරම් දුක් විඳිනවද කියලා, නියම පහසුකම් නැතුව ඒ රැඳවියා. එක දවසක් මම යනකොට මන් නඩුවකට පෙනීන එක්කෙනෙක් කෑම පිඟාන අරන් එනවා. ඉතින් මං කෝක ඡන්ද මෙහාට ගෙන්න ඔය කෑම පිඟාන බලන්න කියලා. මේ පලා වර්ගත් එක්ක තනකොළත් කපලා තියෙනවා. ඒ තරමට සැලකිල්ලක් නැතුව ඒ අයට සලකන්නේ. අර ඉස්සරහා තියෙන බෝඩ් එකේ නම් ගහලා තියෙනවා සිරකරුවෝද මිනිසයෝ යකේ. ඇතුළට ගිහින් බැලුවාම සිරකරුවන් තිරිසනුන්ය විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ යෝජනාව මම හුඟක් අගය කරනවා. මේ අය විඳින දුක් මම දැකලා තියෙනවා. ඒ අයට මම පෙනී ඉඳලා තියෙනවා. එදත් අදත් හෙටත් පෙනී ඉන්නවා. ඒ නිසා මේ යෝජනාව ඉතා වැදගත් යෝජනාවක් හැටියට මම දකිනවා. ඊළඟට මුල් අසන අරුඩ මන්ත්‍රීතුමනි, සුබ සාධනය සම්බන්ධයෙන් කරුණු කීපයක් මේ බජට් එකේ තියෙනවා. සෞඛ්‍යමය ගැටලු අඩුකර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 500ක්. දැන් මොකද්ද මේකෙන් කරන්නේ? ළමයින්ගේ පෝෂණයට අවශ්‍ය කරන තත්ත්වය හදාගන්න තව රුපියල් මිලියන 500ක් එකතු කරලා තියෙනවා. ඊළඟට සමෘද්ධි වැඩිහිටි ශූද්‍ර මූල්‍ය ශූද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් පිටවනවා. එනේ ඒක බොහොම හොඳ වැඩක්. ඊළඟට කියලා තියෙනවා රජයේ රෝහල්වල ගෙවීම් වාට්ටු ක්‍රමෙන් නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒක මම දකින්නේ ඉතාම හොඳ දෙයක් හැටියට. බොහොම දෙනෙක් අතිවිශාල ගණන් ගෙවලා පෞද්ගලික රෝහල්වලට යනවා. ලෙඩේ ඉවරනකොට බංකොලොත් වෙනවා. ඒ තත්ත්වය හුඟක් දුරට මග හරින්න පුළුවන් රජයේ රෝහල්වල ගෙවන වාට්ටු දැම්මුතින්. ඒ ගෙවන වාට්ටුවල අරවැංගේ ආයකන් එකෙන් 10න් එකක් අය කරන්නේ නැහැ මේවා. නමුත් ඒ යම්කිසි පිළිවෙලකට ඒවා හැදේවි. තවත් මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, පොල්ලිඩම් කැබිලි කිරීම අක්කර එකට හෝ ඊට වඩා අඩු පොල්ලිඩම් සඳහා පමණක් සීමා කිරීම. වචනෙන් කියන්න බෑ මේකේ වටිනාකම. කපල ඉඩම් ඔය ලෑන්ඩ් සේල් කාර්යෝ පොල්ලිඩමක් හොයාගන්න බැරි වෙන්න කපන වෙලාවේ කියලා තිනවා අක්කරයකට හෝ ඊට අඩු පොල්ලිඩම් රෙන්ඩ වෙනේවා කපන්න දෙන්නේ නැහැ කියලා. මේක මේටි ඉස්සලා කල්පනා කරුවා නම් මොන තරම් වටිනවද මොන රජයක් හරි. ඊළඟට භාවිතා නොකරන ඉඩම් අපනායන භෝග වගාවට ලබා දීමට, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වෙන පරිදි නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා කරලා තියෙනවා.
Honorable member, please wind up.
Yes, just give me a moment, please. In pasu තව එකක් කියලා තියෙනවා, පසු අස්වනු වගා හානි අඩු කිරීම හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජනා කරලා තියෙනවා. ඉතාම වැදගත් මේක. ඊළඟට දියර කිහිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීමට. ඉතින් එම නිසා මා කියන ට්‍රෝනේ මේ කරුණු ඉතාම වැදගත් මේ අවස්ථාවේ.
Honorable member, please wind up.
Yes. In just a moment. ඒ නිසා මං ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිනවා මේ ආයවැය ලේඛනය හරියට ක්‍රියාත්මක කළොත් මේ වැටලා තියෙන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමට ඉතා හොඳ ප්‍රතිපත්තිමාලාවක් හදලා තියෙනවා කියලා කියමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මානිහන්.
Thank you. Honorable Dala Salaha Perma, you have 13 minutes.
Niyojya Karaka Sabha Sabhapathumani, අද අපි මේ සාකච්ඡා කරන්නේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 77 වෙනි අයවැය විවාදය. ඒ වගේම අපි පිළිගන්නවා ඉතිහාසයේ අපේ පාර්ලිමේන්තු ජීවිතය හෝ අපේ පුරවැසි ජීවිතය දිහා බැලුවම ඉතිහාසයේ ඉතාම දුෂ්කර කාලයක දුෂ්කර අභියෝගෙ මැද්දේ ඉදිරිපත් කරන්න තියෙන අයවැයක් කියලා කියන කාරණයටත් කිසිම තර්කයක් විවාදයක් නැහැ. නමුත් කාර්ක සභා සභාපතිතුමනි අපි විශ්වාස කරා, අපි හිතුවා මේ අයවැය ඉදිරිපත් කරන පුද්ගලයා සහ ඒ කණ්ඩායම දිහා බැලුවම මේ අභියෝගයේ ආශිර්වාදයක් බවට පත් කරගනීවි. ආශිර්වාදය බවට පත් කරගෙන මේ අයවැය ඉදිරිපත් කරයි කියලා අපි කල්පනා කරා. නමුත් කවුද මේක ඉදිරිපත් කරේ? ඉදිරිපත් කරේ මේ පාර්ලිමේන්තුවේ පස්වතාවක් අගමැති ධූරය සම්භාවනීය වගකීම දරපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. එතුමා මේ සභාවේ 44 වතාවක් අයවැය විවාදයට සම්බන්ධ වෙලා තියෙනවා. 44 වතාවක් සයින් වසර 25ක් පමණ තමන් නායකයා විදිහට පක්ෂේ විතරක් අයවැය පිළිබඳ පළල් අවබෝධයක් දැනීමක් අත්දැකීම් මේ සභාවේ කාටවත් නැහැ. ඒ වගේම කණ්ඩායම ඉන්න අපේ හිටපු ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 12 වතාවක් අයවැය ඉදිරිපත් කරපු ජ්‍යෙෂ්ඨතම නායකයෙක්. ගරු අගමැතිතුමා ගත්තොත් 28 වතාවක් අයවැය විවාදයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරේ වඩාත් අර්ථයෙන් ගත්තම වඩාත් පුෂ්ටිමත් මේ අභියෝගයට කොහොමද අපි ආදරය කරන්න කියලා කියන එක රටවැසියන් එක්ක එකතු වෙලා කරන තම හරවත් යථාර්ථවාදී ප්‍රායෝගික ලියවිල්ලක් බවට පත්වෙයි කියලා. ඔත් සභාපතිතුමනි, අපි මොකද මේක පේන්නේ? ප්‍රායෝගික නොවන, යථාර්ථවාදී නොවන, නිකන් ඉලක්කම් විද්‍යාවක්. අපි පුංචි කාලේ ගණිත නවෝදය කියලා, අපි ගණිත නවෝදය කියලා සරලව ගණිත ඉගෙන ගන්න පුංචි දරුවන්ට තියෙනවා. ඒ වගේ ගණිත නවෝදයක්, ගණිත විනෝදය සමාවෙන්න, නවෝදය නෙමෙයි ගණිත විනෝදය. ඉලක්කම් විද්‍යාවලින් පිරිච්ච පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම මේ අන්තර්ගතයට යන්න ඉස්සර වෙලා ගරු සභාපතිතුමනි කැමති කරුණු දෙකක් අවධාරණය කරන්න. ඒ පළවෙනි කාරණේ මේ රටේ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දැන් විශ්‍රාම සුවෙන් ඉන්න කිව්වා, අපේ රටේ ඉතිහාසයේ මුදල් ඇමතුරුන් අතරේ නිලධාරින් එක හරි හරියට ගැටිලා තර්ක කළා, සංවාද කළා, බිමේ සාකච්ඡා පවත්තලා, තමන් විසින්ම අයවැය ලේඛනයක් සකස් කළ ඉදිරිපත් කරපු නායකයෝ එතුමාගේ දැනීමේ කාලය තුළදී නායක තුන්දෙනෙක් හිටියා. එකෙනෙක් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදියට, ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා, රොනී ඩිමෙල් මැතිතුමා. මේ තුන්දෙනා තමන් විසින්ම තමයි නායකත්වය දීලා අයවැය ලේඛන ඉදිරිපත් කරේ කියලා. ඊපස්සේ හැමදාම කරේ අර මාධ්‍යවලට අයවැය ලේඛනේ පිටු පෙරලන, අයවැය ගැන පෙට්ටිය උස්සගෙන පාර්ලිමේන්තුවට එන විවිධ රූප රාමු එක්ක මාධ්‍ය සංදර්ශනයක්, කවුරුන් හෝ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරිපත් කරපු ලේඛනයක් ගෙනල්ලා ඒ ලියවිල්ල සභාවේ හමුවේ කියවන එක. මේ ලේඛනය දිහා බැලුවම සභාපතිතුමනි මට හිතෙන්නේ රාජ්‍ය නායකයා විතර මුදල් ඇමතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා කරන්නේ ඒකමයි ඒකමයි. ඒ දෙවෙනි කාරණා මගේ කාරණා දෙකක්. දෙවෙනි කාරණාව දැන් අද අපි තාම අභියෝගාත්මක පසුබිමක ඉන්නේ. ඒ නැතත් මුදල් අමාත්‍යංශ කියන්නේ රටේ තියෙන ඉතාම සංකීර්ණම සංවේදීම තාක්ෂණිකව සහ දේශපාලනිකව වැඩිම බර තියෙන අමාත්‍යංශය. එසේ ඉතිහාසයේ මේ ප්‍රාමාණික දැනුමක් තියෙන ඒ විෂයට මුළුමනින්ම කියන්නේ ෆුල් ටයිම කෙනෙක් කැපවෙච්ච කෙනෙක් මුදල් ඇමතිරා වශයෙන් කටයුතු කරනවා. හැබැයි 94 චන්ද්‍රික බණ්ඩාරන කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් පස්සේ මේ ඉතිහාසය වෙනස් වුණා. රාජ්‍ය නායකය මුදල් නැමැතිකම බාරගත්තා. එක්ක රාජ්‍ය නායකයා, එක්ක රාජ්‍ය නායකගේ පවුල කෙනෙක්, එහෙම නැත්නම් තමන්ට ඉතාම අවනත හිතවත් සුචස කීකරු ගෝලෙක් මුදල් අමාත්‍ය ධූරේ වගකීමට පත් කරනවා. නැත්නම් ජනාධිපතිවරයා මේක දරනවා. මම කනගාටු වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අපේ රටේ පළවෙනි විධායක ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආදර්ශය ගත්තේ නැහැ. විධායක ජනාධිපති ධූරේ මොන තරම් අඩුපාඩුකම් වැරදි තිබුණත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගරු සභාපතිතුමනි එකම අමාත්‍යංශයක්වත් බාරගත්තේ නැහැ. එකම අමාත්‍යංශයක්වත් වගකීම් බාරගත්තේ නැහැ. ඔව් විධායක ජනාධිපති ධූරේ වගකීම වෙන මිස්ටර් කරා. රොනිඩි මෙල් මැතිතුමා වගේ ජ්‍යෙෂ්ඨ වගකීම් සහගත දේශපාලඥයෙක්ට බාර දුන්නා ඒ මුදල් අමාත්‍ය ධූරේ වගකීම් මිස්ටර් කරන්න. ඒක හොඳ පරමාදර්ශයක්. මම මේ මොහොතේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේ ආර්ථිකය නිරෝගී කරන, නිවැරදි කරන, යථාවත් කරන ගමනේ පූර්ණ කාලිනේ ඒ ප්‍රාමාණික දැනුම තියෙන කෙනෙක්ට මේ විෂය බාර දෙන්නට ඕන. මොකද විධායක ජනාධිපතිවරයා විදියට තියෙන ඒ ධූරේ වගකීමත් එක්ක මේක හැරෙන්න බෑ. මම ඉල්ලීමක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් කරන්න කැමතියි. ඒක පෞද්ගලික කාරණාවක් විදිහට නෙමෙයි, ඒක නිවර්ද කිරීමේ මාර්ගයක් විදිහට මම මේ අවස්ථාවේ ඒ ඉල්ලීම කරන්නේ. ඊට අමතරව ගරු සභාපතිතුමනි මම මේක කියන්න මොහොනේ, මම ඒ වෙලාවේ අපි ජූලි 20 ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු තරඟයට ඉදිරිපත් කරන වෙලාවේ අපි කණ්ඩායමත් එක්ක මම කිව්වේ කිසිම තනතුරක් මේ තරඟෙන් ජයග්‍රහණය කරන්නේ නම් කිසිදු ආකාරයක තනතුරක් ව්‍යවස්ථාවෙන් ආරක්ෂක අමාත්‍යකම තිබුණත් එක කරන්නේ නැහැ. වැඩිමනොත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජෙනරල් එඩියුකේෂන් වල තියෙන වගකීම විතරයි ජනාධිපතිවරයා විදිහට ඉෂ්ට කරන්නේ කියලා. ඒ සුසු ගැළපෙන විශාල කණ්ඩායම් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. එසේ ඒ ප්‍රමාදශය මම හිතනවා ගරු ජනාධිපතිතුමා විසින් ලබා දිය යුතුයි ආර්ථිකය නිවැරදි කිරීමේ එක වැදගත් තීරණාත්මක පියවරක් විදියට ඒක අනුගමනය කරයි කියලා මම විශ්වාස කරනවා, යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේ දින 14 දිනලා දින 6ක් තිස්සේ අපි මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මේ සභාවේ සාකච්ඡා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා අපි ඔබට ඇහුම්කන් නොදුන්නත්, ඔබ අපිට ඇහුම්කන් නොදුන්නත් අපි දෙගොල්ලම ඇහුම්කන් දෙන්න ඕන කණ්ඩායමක් වෙනවා එළියේ. කවුද ඒ? ඒ තමයි අපි ඇහුම්කන් දෙමු එළියේ. ජාතික ඉදිකිරීම් කරුවන්ගේ සංගමය මොකද කියන්නේ මේ ගැන? මොකද මේ ආර්ථිකයේ නියමුවන්, ආර්ථිකයේ රැගෙන යන්නන්, එහෙනම් තරුණ ව්‍යවසායකින්ගේ සංගමය මොකද්ද මේ ගැන කියන්නේ? එහෙනම් අපණ යන කරුවන්ගේ සංගමය මොකද්ද මේ ගැන කියන්නේ? එහෙම නැත්නම් OPA වෘත්තිකයන්ගේ සංවිධානය මොකද්ද මේ ගැන කියන්නේ? එහෙම නැත්නම් වෙලේ නැත්නම් කුඹුරේ නැත්නම් හේනේ ඉන්න ගොවියා මේ අය ගැන මොකද කියන්නේ? අපි ඔවුන්ට ඇහුම්කන් දෙමු. ඔවුන් මොකද මේ ගැන කියන්නේ කියලා හොයලා බලමු. මොකද ඒ අය කවුරක්වත් මේ පාර්ලිමේන්තුවට රින් ගන්න බලාගෙන, තනතුරු ගන්න බලාගෙන තමන්ගේ මතය ඉදිරිපත් කරන කණ්ඩායමක් නෙමෙයි. ඉතින් මම මගේ මාතෘකාවට එන්නම්. මේ අයවැය ලේඛනය ගරු සභාපතිතුමනි මම මුලින් කිව්වා වගේම ප්‍රායෝගික නොවන රාජ්‍ය වියදම් කෘතිමව අඩු කරලා පෙන්නපො, GDP එක කෘතිම වැඩි කරලා පෙන්නපු. අසෝක අබේසිංහ වත්තුමත් යම් යම් කාරණා ටිකක් කිව්වා. අයවැය ලේඛනයක් මම එක උදාහරණයක් මේ සභාවට කියන්නම්. එක උදාහරණයක් අයවැය හිඟය පුරෝකථනයේ 2023 රුපියල් බිලියන 2404යි. GDP එකට සාපේක්ෂව ගත්තොත් 7.9%. 7.9% කියලා කියන්නේ 1%ක් ගත්තොත් බිලියන 304ක් 1%ක් කියලා කියන්නේ. එමුද 100% කියන්නේ GDP එක 2023 රුපියල් බිලියන 30400ක් වෙන්නට ඕන. 30400ක් වෙන්නට ඕන. රුපියල් බිලියන අපේ දල දේශීය නිෂ්පාදිතය ගරු කතානායක නියෝජ්‍ය සභාපතිතුමනි උද්දමනය නැති 2000 විසියකෙත් ජීඩීපී එක රුපියල් බිලියන 16800යි. එමනම් මේක හරිනම් 30400 නිවරදිනම් ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිත සාපේක්ෂව ඒක පුද්ගල ආදායම රුපියල් 13,70,000ක් වෙන්නට ඕන. 2023 13,70,000ක් වෙන්නට ඕන. ඒක ප්‍රායෝගිකද? ඒ නිසා ඒ කියන්නේ
Honorable Member, you have two more minutes.
2022 දෙවැනි කාර්තුවේ වර්ධනය ඍණ 8.3ක් වෙච්ච රටක් මේක. ඒ නිසා මම හිතන්නේ නැහැ ආර්ථිකය මේ මට්ටමට ප්‍රසාරණය වෙයි කියලා. ප්‍රසාරණය වෙයි කියලා. මම හිතන එක බරපතල නොමග ඇවීමක් මේ සංකල්පයේ පත්‍රිකාව ඇතුලේ තියෙන නොමග ඇවීමක් කියලා මම හිතන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ රටේ ව්‍යවසායකයන් දිරිමත් කරන්න. අපනයන කරුවන් දිරිමත් කරන්න. IT ඉන්ඩස්ට්‍රි එක ලෝකේ අසලසි ඉන්දියාව ආදර්ශයට අරගෙන කොහොමද IT ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට ගෙනියන්නේ? එමෙතන් අපිට තියෙන ප්‍රධාන ගැටලු මොනවද? අපේ මොන දර්ශකවලින් බැලුවත් මේ දූෂණය වැඩි වෙලා, අනීතික බව වැඩි වෙලා, වංචා වැඩි වෙච්ච තත්ත්වයන් කොහොමද සමනය කරගන්නේ? ඒකට තියෙන විසඳුම මොනවද? අයවැල් එකට තුලින් හම්බෙච්ච දැන් මම ඔබතුමාට එක දර්ශකයක් කියන්නම්. ව්‍යාපාර පහසුකම් doing easy business දර්ශකයා අපි 116 වෙනි තැන ඉන්නේ ජාත්‍යන්තරව ගත්තොත්. එහෙම දූෂණ සංජානන දර්ශකේ අපිනේ 102 වෙනි තැන. රාජ්‍ය කාර්යක්ෂමතා දර්ශකේ අපිනේ 93 වෙනි තැන ලෝකේ. නීති ගුණාත්මක බව ගත්තොත් එහෙම කරු සභාපතිනේ අපි ඉන්නේ 105 වෙනි තැන. ඒ නිසායි 1980 ඉඳලා මේ දක්වා අවුරුදු 40ක් තිස්සේ අපේ රටට ඍජු ආයෝජන බිලියන 15.4ක් විතරක් ඩොලර් බිලියන ලැබිලා තියෙන්නේ. මෙන්න මේ தত্ত্বය වෙනස් කරන්න අපි මොනවද කරන්නේ? ඒ සඳහා තියෙන විසඳුම් මොනවද කියලා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. දැන් ආයතන ප්‍රතිව්‍යුහකරණය ගැන කතා කරනවා. ඒ සංකල්පේ වරදක් නෙමෙයි. අපි තෝරගන්නේ මොකද්ද? ටෙලිකොම් එක. ටෙලිකොම් කියන්නේ මොකද්ද? ප්‍රතිව්‍යුහගත කරන කරපු ආයතනය. ලංකාවේ වැඩිම ලාභ ලබන රාජ්‍ය ආයතනය ටෙලිකොම් එක. ඒක 146යි. 150කට වඩා කොටස් තියෙන ආණ්ඩුවට 46යි තියෙන්නේ විදේශිකයන් අතරේ.
ඒක මොඩල් එකක්. තව
විනාඩි දෙකක් ගරු සභාපතිතුමනේ. 2 moments. ඒ නිසා මේ මෙතෙන්ට ඇතුල් වෙන්න හොඳ නැහැ. ඒ වගේම ගරු ජනාධිපතිතුමා යෝජනා කරා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යෝජනා කිර 21 එක යෝජනාව කුසලතා පදනම මත ඇතුළත් කිරීම. යුනිවර්සිටි ඉන්ටේක් එකේ ඒක හොඳ යෝජනාවක්. 40-50 කරනවා. දැන් තිබුණේ දර්ශ ඇතුළේ තිබ්බ අන්තර්ගත කරුණු තුනයි. ඒ කියන්නේ කුසලතා පදනම, දීප ව්‍යාප්ත දිස්ත්‍රික් පදනම, දුෂ්කර දිස්ත්‍රික් පදනම කියලා කියන එක. කුසලතා පදනම සමස්ත ලංකා මට්ටමින් 40-50 කරන එක ගැටලුවක් නෑ. හැබැයි දිස්ත්‍රික් පදනම මේ පිළිබඳව මම කැබිනට් පත්‍රිකාවක අධ්‍යාපන ඇමතිවරයා විදියට අපේ රමේෂ් පතරම ඇමතුමා මගේ ඉස්සරහා ඉන්න කැබිනට් එකේ හිටපු ඉදිරිපත් කරා පෙබරවාරි මාසේ 18 වෙනිදා මේකම මේ යෝජනාව මේ කරුණේ තව ඇතුළත් කළා. ගරු සභාපතිනි මොකද්ද මේ දිස්ත්‍රික් පදනමයි දුෂ්කර දිස්ත්‍රික් පදනමයි කියලා කියන එක වෙනස් කළා. පාසල් පදනමක් හදන්න කියලා. ඉස්කෝල 342 ඒ ලෙවල්ස් තියෙන ඉස්කෝල තියෙනවා.
Honorable Member, please wind up.
ඒ නිසා මම විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් ඒ කරුණ ඇතුළත් කළා තීන්දුවක් ගන්න කටයුතු කරයි කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ඔබතුමා අපි සිළු දනම දන්නවා. අපි මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට මේ මාධ්‍ය වේදින්ට රක්ෂණයක් ලබා දුන්නා. ඒක සෞභාගයේ දැක්මේ තිබිච්ච කාරණාවක්. මිලියන 50යි අවුරුද්දේ වීදම් උනේ. මාධ්‍ය වේදින් කොයිතරම් තුන්වෙනි ආණ්ඩුව කියලා අපි කියන්නේ. මම කනගාටු
වෙනවා.
මේ අයවැය ලේකණෙන් ඒක අයින් කළා තියෙනවා. ඒක පැහැර අරලා තියෙනවා.
Honorable Member, please wind up. Thank you.
අවසාන වශයෙන් මම ගරු කතානායක ගරු සභාපතිතුමනි මම කැමති ගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සභාවට ඉදිරිපත් කළා. එතුමා අවසන් කරේ දීපිකා ප්‍රියදර්ශිනි පිරිස් ගායිකාව ආනන්ද විරිසි මැතුමා අර ආජු තපර ලාහිලා කියලා කියන බයිලා ගීතේ වාක්‍ය ඛණ්ඩ දෙකකින් එතුමා කතාව අවසන් කරේ. මම කැමති මේ කතාව අවසන් කරන්න ගුණදාස කපුගේ මැතිතුමා අද ජීවතුන් අතර නැහැ. එතුමා කිව්වා පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ බොහොම ස්තුතියි
Thank you. Honorable Lalit Manju Varnakumara, you have 14 minutes.
Bom isutui niyojya sabhavathumani 2023 ayave podu karana thula katha karana avasthawa labadin pilimada siyul denata stutivanta wenawa. Attharam api vena ayave thula api balagena hitiyat parliamentaye nohitiyat gedara indala bala hitiyat api balagena inne අපිට ලැබෙන්නේ මොනවාද වැඩි වෙන්නේ මොනවාද අපි සතුරු වෙන්නේ මොනවාද කියලා. හැබැයි අද වර්තමානයේ මේ අයව තුල බැලුවහම එහෙම දෙයක් ඇත්තටම පේන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාවක් ඇත්තටම පැහැදිලිව තියෙනවා. මේ රට අද තියෙන්නේ කොතනද? මේ රට යන්නේ කොහටද යන්නේ ගියේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ තුල අපි සියලු දෙනාගෙම කැපවීමක් ඇත්තට මේ වෙලාවේ කර යුතුයි කියන එකයි මගේ අදහස තියෙන්නේ. මොකද අපි කොහොම කරත් කවුරු කොහොම කරත් පහුගිය කාලවල වල එහෙම නැත්තම් පව අවුරුදු ගාන පස්සට මොන දේවල් කතා කරත් හැබැයි ඒක හැම දෙයකටම වග කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම මම හිතන්නේ හැමෝම ගොඩක් තම තමන්ගේ වගකීම් මොන තරම්
Order please Honorable Dolawatta to the chair
මන්දබල් කතා කරා
තම තමන්ගේ වගකීම මොන තරම් දුරට ඉටු වුණාද ඉටු කරාද කියන එක ඇත්තටම අපි බලන්න ඕනේ විපක්ෂයේ ඉඳලා හරි ලේසියි මාධ්‍යයට කතා ටික කියලා යන්න හැබැයි මේ පිටිපස්සේ ඉඳලා අවුරුදු 3 4ක් පස්සට බැලුවාම ඒ අය මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන කතා කරන්න ගියොත් ඇත්තටම මීට වඩා වෙනස් කතාවල් ඇත්තට කියන්න වෙන්නේ නමුත් අද ඒ සියල්ල පැත්තකට දාලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරලා මේ රට යම් කිසි ස්ථාවරයකට ගේන්න කියන වගකීම මේ රටේ ජනතාව අපිට දීපු මාධ්‍යන පරමාධිපත්‍ය යුතුයකම හැටියටයි මම දකින්නේ මොකද අපි දැක්කා මේ අවුරුද්දේ මුල මේ රට කොරෝනා ව්‍යසනය ඇහිලා එහෙම නැත්නම් නොයෙක් වැඩපිළිවෙල තුල යම්සිල් ජනවාරි ඉඳලා යම්සිල් දනකට මේ රට ඉහළට එන්න ගත්තා විදේශිකයන් පැමිණියා ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ලොකු වැඩ පිළිලක් කරා අපිට මතකයි ඒ දවස්වල වෙනකොට කහ කිලෝ එකක් තිබුණේ මොන ගානද කියන එක හැබැයි ඒවට පිළියමක් හැටියට ඒ වැඩ පිළිල නවත්තලා පිටරටින් එන වැඩ පිළිල නවත්තලා මේ වගා කරන්න අවශ්‍ය පහසුකම් දීලා කටයුතු කරපු නිසා කහ කියන මාර්තුකාවක් නොවන බවට පත් වුණා ඒ වගේ එකක් විතර නෙමෙයි අතන විශේෂයෙන් අපි ගත්තොත් බුලස්සිංහල ආසනේ වගේ ගත්තොත් ඒ දිනු ජනතාව අඩු ආදාන ජනතාව නගා සිටවලා මේ රට විදේශ විනිමය ගේන නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනගන වැඩපිළිවෙළ අපි දැක්ක කතා කරේ කොහොමද කියලා සම අඩු ආදාන ලාභී සමෘද්ධි ලාභීගේ ගෙවල් වලට තමන් සමහර ඉඩම තියෙනවා නම් ඉඩම සුද්ධ කරලා වලවල් ටික කැපුවාම අක්කර කාලකට පැය 1400ක් ලබලා දුන්නා ඒ සමෘද්ධි ලාභී ආව දිරිමත් කළා නොමිලේ ලබලා දුන්නා ඒ අක්කර කාල හිටවල ඒක සාර්ථක වුණ අතර තව තියෙනවා නම් අක්කර කාලක් ඒකට තව පළේ දසාර්සිය ලබල දීලා ඒ අවුරුදු එකහමාරක් යනකොට සමෘද්ධි ලාභියා සමෘද්ධියෙන් කියන වැඩසටහනෙන් අයින් කළා ඔහුට වෙනමත් වෙනම කටයුතු කරන ආර්ථිකයක් ගොඩනගෙන වැඩපිළිවෙල කතා අපි කටයුතු කරගෙන ආවා ඒක විතරක් නෙමෙයි අපි කර්තමංගු ගත්තත් කරාබු නැති ගත්තත් මොන දේ හරි අපි අපේ රටේ පිටරටට ගේනියන්න පුළුවන් විකුණන්න පුළුවන් විදේශ ආධාර ගෙන්නන්න පුළුවන් ඒ නිෂ්පාද ආර්ථිකය ගොඩනගාගෙන අපි ආවේ ඒ විතරක් නෙමෙයි අපිට මතකයි සමහරක් මාසවල විශේෂිකයන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් එක මාසෙට ආවා හැබැයි ඒ සියලු දේ විනාශ වුණා සූක්ෂම ගමනුකූලවම ඒවා සැලසුම් සහගතව ඒ යන ගමන ගියොත් මේ රජයේ පහුගිය රජය ඉතා ඉහළ තැනකට යනවා මේ රටේ ජනතාව එහි වාසිය ගන්නවා මේ පක්ෂ ඒ ආණ්ඩුව ගන්නවා වාසිය කියන දේ අරගෙන කුමන්ත්‍රණ සැලසුම් වල අපි දැක්ක අපිට මුණ දෙන්න සිද්ධ වුණා ඉතින් ඒ ප්‍රතිඵලයක් හැටියට 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දීපු ජනාධිපතිතුමා ඒ තුනෙන් දෙක බලයක් දීපු පාර්ලිමේන්තුව මේ සියල්ල වෙනස් වෙන්න වුණා හැබැයි ඒ තුලදී ඒ කාර්යය තුල අපි දැක්කා ඒ ගිනාපු මේ රටේ දෙමිට නීතිය මොකද්ද නීතිය වල් වැදිලා නීතිය අතර ගත්තු සමහරක් මේ රටට කිසිම සේවයක් නොකරපු සමහරක් අය ඒ නීති අතර අරගෙන නීතිය වල් වැදිච්ච නීතියක් බවට පත් කළා. තමන් තීන්දු තීරණ ගන්න උත්සාහ කරා. ඒකට සමහරක් රාජ්‍ය සේවයේ සමහරුත් ඇත්තට වක්‍රවහරි ඉඩ දුන්නයි කියන එකත් අපි විශ්වාස කරන්න ඕන. ඒ කාර්යය තුළදී රට තිබුණට වඩා ගොඩක් පල්ලෙහාට වැඩෙන්න පටන් ගත්තා. ඉතින් ඒ තුළදී මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා මේ වැඩ බලන ජනාධිපතිතුමා හැටියට අවසාන වතාවට මේ පාර්ලිමේන්තුවක් ගිනිබත් වෙන්න හරි අත්පත් කරගන්න හරි තිබුත් අවස්ථාව නැති කරලා මේ රටේ ඒ වල් වැදිච්ච නීතිය යම් කිසි දනකට කියන කටයුතු කරා. ඒ කියන වැඩපිළිවෙල තුළ ජාත්‍යන්තරයටත් මේ රට තුළටත් කරන්න පුළුවන් හරිම දේ කරලා එතුමා ඒ දැනට මේ රට පත් කරා කියන ගැත්තම අපි දකිනවා. දැන් අද මේ මොහොත වෙනකොට යම් කිසි ක්‍රමවේදයක් තුළ මේ රට සාමාන්‍යයෙන් ආයි නැගිටින්මින් එනවා අපි දකිනවා. අපි ඒකයි මම මුලින් කිව්වේ අපි මේ රට ගොඩ ගන්න අපි සියලු දෙනාම උදව් වෙන්න ඕන කියලා. ඉතින් මේ එක දැකලා සමහරක් වෙලාවට අර පහුගිය කුමන්ත්‍රණකාරය පහුගිය සැලැස්සුම් සහගත වැඩපිළිවෙළවත ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. නමුත් මම හිතන්නේ ඒ දැනට ඉඳ නොයන ආකාරයේ වැඩපිළිවෙළ හා නීති රීති අද ආණ්ඩුව විසින් සදාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරමින් මේ රටේ ඉන්න සුළු දශම ගානක ජනතාවගේ තැහුම් කන්දීම නෙමෙයි මේ රටේ ඉන්න මිලියන 22ක ජනතාව වෙනුවෙන් කටයුතු කර යුතුයි කියන පදනමතුම අද වර්තමානයේ ජනාධිපතිතුමා කැමැත්තුමා මේ ආණ්ඩුව කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ තුළදී මහජන නියෝජිතය හැටියට අපි සියලු දෙනාටම දොස් කිව්වට 225 එක ඔක්කොම එකයි කිව්වට ඒ හා සමානවම මේ රටේ නිලධාරි වග කියන්න ඕන. මේ රට ගෙනාපු තැන්වලට පහුගිය ජනාධිපතිතුමාට දීපු උපදේශ සමහරක් තැන්වල සමහරක් ආයතන හරි වැදගත් වෙලා මේ රට ගොඩ නැගුණා. හැබැයි සමහරක් උපදෙස් තුල ඒ තුල ක්‍රියාත්මක කළා මේ රට විනාශ වුණා. අපේ රටේ වමේ ජනතාව තමයි ගොවි ජනතාව කියන්නේ. කවදාවත් උද්ඝෝෂණ කරන්න පාත්‍ර බහපු ජනතාව නම් එකපාරක් ණය ණය පිළිබඳව පමණක් අපේ වුණත් ලැබෙන ඒ අසාධාරණයට පාත්‍ර බහව කොටස. නමුත් එතන පාත්‍ර බහින්න මේ හිටපු සමහරක් නිලධාරීම ශූෂ්‍යම කටයුතු කරා. ඒ උගුල් නිසා තමයි අද අපිට මේ තත්ත්වය උදා වෙන්න උනේ. ඉතින් එතනින් පටන් ගත්ත වැඩපිළිවෙල අරගලයක් දක්වා ගිහිල්ලා මේ රට මේ තැනට මුහුණ පාන්න සිද්ධ වුණා. දැන් අද ඇත්තටම අපි මේකේ ගොඩ ගැනීම තුළ අපි සියලු දෙනාම අර මම මුලින් කිව්වාගේ එකතු විය යුතුයි. එහෙම නොවුනොත් තාකල් අපිට මේ රටේ ජනතාවගේ පව් කර ගන්න තමයි ඇත්තට වෙන්නේ. මේ හැමෝම කතා කරනවා හැමෝම කියනවා කිව්වට මම අර මුලින් කිව්වාගේ තමන් කරපු ටික මේ රට වෙනුවෙන් මේ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් කරපු ටික තමන් හිතුවත් ඇත්තටම තමන්ටම ලැජ්ජාසහගත වෙයි. සමහරක් අය හැටියට උපරිම කැප කරපු උපරිම සේවය කරපු අය නැතුව නම් මේ ඇත්තට ගොඩක් හිටියා. තමන්ගේ දේපොළ මේ රට වෙනුවෙන් ලබල් දීලා ඒ වෙනුවෙන් කටයුතු කරපු අය ඇත්තට ගොඩක් හිටියා. ඒ මහජන නියෝජිත වගේම නිලධාරීත් ඇත්තටම ගොඩක් කැප වෙලා කටයුතු කළා. තමන්ට ලැබෙන ඒ රාජ්‍ය වැටුපට සමාන එහා ගිය සේවාවක් ලබල් දීපු ඉතිහාසයක් නොතිබුණා නෙමෙයි. හැබැයි වර්තමාන සමහර තැන්වල පහුගිය කාල තුළ ඒක ඇත්තටම වෙනස් විදිහට මේ නීති රාමුව වෙනස් වුණා අය මේ ආණ්ඩු වෙනස් වුණා අය කියලා සමහරක් අය තමන්ගේ වාසිය තකා ඒක හසුරෝ ගත්ත ක්‍රමය අපි දැක්කා. අතම අද මේ මොහොත වෙනකොට අපි දන්නවා නීතිගත මධ්‍යසාර හැටියට තියෙන ඒවා මේ බොන එක ඒක 140කින් බීම අඩු වෙලා තියෙනවා. හැබැයි නීති ඒ ගත නොවන මධ්‍යසාර අද ගමේ මොනතරම් පැතිර යනවද කියන එක අපි කවුරුත් දන්නවා. අද විශේෂයෙන් ගත්තොත් අපි නියෝජනය කරන ආසනවල මොනතරම් මේ මධ්‍යසාර මොනතරම් වැඩි වෙලා තියෙනවද, එහෙම නැත්නම් මේ අයිස් කියන ද්‍රව්‍ය මොනතරම් පාවිච්චි කරනවද. විශේෂයෙන් අපි කනගාටුයි මේ අවුරුදු 19 20 21 22 විශේෂයෙන් මේ දරුවෝ ගෑනු දරුවෝ මේ විශේෂයෙන්ම ඉතාමත්ම කඩිනමින් ඉක්මනින්ම මේ දේට ඇබ්බැහි වෙලා මේ සමාජයේ විනාශ වෙනවා. ඒ ඇබ්බැහි වීම තුළ අපි දකිනවා ළමයින්ගේ ඒ ශරීරය එක මාස දෙක තුනට හිටපු විදිහයි ඒෂය වෙන විදිහයි. ඇත්තටම මේක මේ වැඩපිළිවෙල තුළ මොනතරම් පොලිස් නිලධාරී අවංකව කටයුතු කළත් කීප දෙනෙක් යම් කිසි විදිහට ඒ විරුද්ධ වැඩ කරන නීති විරෝධී ධාවනකරුවන්ගේ ඩොක්වට පත් වෙනකන් මේ රට ඒ පැත්තෙන් ගොඩනගන්න වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සමහරු කාධිපත්‍ය හැටියට හදාගෙන වැඩ කරන සේවකෙක් මේ නීත්‍යානුකූලව කටයුතු කළා. ඒට තමන්ගේ රාජකාරිය ගැන හිතන්නේ නැතුව අවංකවම රාජකාරිය කරන්න ගියාම ඒ අයව පැත්තකට දාලා, එහෙම නැත්නම් ඒ ස්ථානයේ තව දෙනෙක්ට දාලා වැඩ කටයුතු කරන වැඩ පිළිවෙල මම පෞද්ගලිකව දන්නවා. සමහරක් වෙලාවට යවා ගන්න බැරි වුණාම බුද්ධාංශයට කියනවා වාතාවක් ගහපල්ලා කියලා, මෙන්න මෝ හරියන්නේ මිනිහෙන් නෙමෙයි කියලා එහෙම කරන අවස්ථාවල් තියෙනවා. එහෙම කළා තමන් සමහරක් ඉන්න ප්‍රදේශයේ වග කියන තමන්ට ලැබෙන ලක්ෂ 4-5 සමහරක් වෙලාවට මාසෙට ලැබෙන දේ නැති වෙනවට ඕනම වැඩක් කරන්න හොඳ නිලධාරි නොමග යවන්න, එහෙම නැත්නම් ඒ ඇයට අපහසුතාවට පත් වෙන කටයුතු කරන ඉතින් මේව තියෙන තාක් කල් කවදාවත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත් අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා මොන හෝ යම් ක්‍රමයක් තුළ. දැන් අපි 50 අධිකරණ තුල 50 විශේෂ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් සංශෝධනය කරලා දුන්නා ඒ අවශ්‍ය වටපිටාවත් එක්ක. ඒ නිසා අපි මේ රට කොච්චර ගොඩගත්තත් අපේ අනාගත පරපුර අපි ගොඩනගන්න කටයුතු නොකරොත් අපි පාපකාරයට සියලු දෙනාම ඇත්තටම අහු වෙනවයි කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ගත්තාම අපිට තියෙන මුදල් ප්‍රතිපාදනත් එක්ක ඉස්සර කරා වගේ ලොකු විශාල මුදලක් වැය කරන්න බැරි වෙයි. නමුත් අපි මේ අහිංසක රෝගීන්ට කරන්න පුළුවන් උපරිම දේ කරන එක අපේ වගකීම යුතුකම වෙනවා. මොකද සමහරක් වෙලාවට අපි දන්නවා මේ රජයේ හැටියට වැඩි මුදලක් අධ්‍යාපනය සෞඛ්‍යයටයි වැඩ කරනකොට වැය කරනකොට වියදම් කරනකොට, හැබැයි බෞද්ධික තමන් උපයන දේනුත් වැඩියම කොටසක් වැය කරලා තියෙන ওই දෙකමයි. ඉතින් ඒකේ පැත්ත මට හිතාගන්න බෑ. මේ රජයනුත් විශාල මුදලක් වැය කරන ඒ දේ වෙනුවෙන් අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් ගෙදරින්නුත් වැඩි කරන ප්‍රමාණය වැඩිම ප්‍රමාණය බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක තුළ මේක කොතනටද යා යුත්තේ කියන එක අපි තීන්දු කරන්න ඕනේ. විශේෂයෙන් මම මතක් කරනවා අපේ මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට අර අයිස්සක ඉල්ලීමක් තියෙනවා. අපේ හොරණ මූලික රෝහල කළු දිස්ත්‍රික්කයේ මූලික රෝහලේ මීට පෙර විශාල මැද තිබිච්ච අයිසු එක අයින් කළා, ගොඩනැගිල්ලක් හදලා තියෙන ඇත්තනම ඒ ගොඩනැගිල්ලේ බිම ඉඳලා අඩි දෙක තුනක් විතරයි උස්සලා තියෙන. අද යන රෝගීන්ට දවසකට 4-5 දෙනෙක් වැටෙන ලොකු වටේකින් ගිහිල්ලා කන්දක් කරා යන්න තියෙන ඉස්සලා ඒ කෙසේ වෙතත් අර දාපු කම්බි ටික සියලු දේවල් දිලාගෙන දිලාගෙන ගිහිල්ලා ඒ වගේම ඒ ඉඩ පහසුව තුළ අවුරුදු ගාණක් ඒ ඉඩේ පහසුකම ලබන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය මැතිතුමාට මේක විශේෂ යෝජනාවක් හැටියට කොරණ මූලික රෝහලේ
මන්ත්‍රීතුමා තවත් විනාඩි දෙකක් කාලයක්
කොරණ මූලික රෝහලේ ඒ ප්‍රධාන ගොඩනැගිල්ල කඩිනමෙන් ඉවර කරලා දෙන්න කියන එක මගේ විශේෂ යෝජනාවක් හැටියට. ඒ වගේම තමයි මම පෞද්ගලික අපිපත් විඳින වැඩපිළිවෙලක බැලුවාම දැන් අපේ බුලස්සිකල කියන ආසනය තුල ඒ වගේම කල්තුරු දිස්ත්‍රික්කයේ අකලවත්ත බුලස්සිංහල කියන ආසනවල හරි දුප්පත් ජනතාවක් ඉන්නේ. හැමදාම ගංගන තුරාවත් යට වෙනවා, සුළඟක් ආවත් යට වෙනවා, කුණාටුවක් ආවම මොක ආවත් යහු වෙනවා. ඒ අතර අද දින බැලුවාම බස් එකක් නැති වුණාම මේ ළඟම ඩිපෝ වල මේ හදිස්සියේ නිවාඩු ගියාම දවස් 4ක් ඒ බස් එක නවත්වන තැනට ඇහිලා දිනවා. අද සෑම ඩිපෝ එකම බස් 20ක් 30ක් නිකන් නවත්වලා දිනවා. හැබැයි නියෝජ්‍ය සභාපතිතුමනි මන්ත්‍රීතුමනි අද ඒ ඩිපෝ එකේ ආයේ ඩිපෝ එකෙන් හම්බ කරලා තමයි පඩි ගෙවන්නේ. ඒ දුවන්න පුළුවන් බස් ටිකට ඇයි අපිට ඒ සේවකයෝ ටිකක් දෙන්න බැරි? අද මේ මොහොතේ කතා කරන වෙලාවේ ඉහළ වෙල්ගම් බස් එක කියන්නේ ඒ හැරේ තියෙන අන්තිම අසන්න දුප්පත් ජනතාව ඉන්න තැන. දැන් බස් එක නැති වෙලා තියෙනවා කොන්දොස්සර පංචාවකට අහුුණයි කියලා. දැන් දවස් 5-8ක් මිනිස්සු අපිව ගන්න හදනවා, දාන්න තැනක් නැහැ. මං අහන්නේ ඒකට වැඩපිළිවෙලක් ඇයි කියාත්ම නොකරන්නේ? පඩි ගෙවන්න රජෙන් නෙමෙයි නම් පඩි ගෙවන්නේ මේ ඒ අය හම්බ කරගන්න. ඇයි ඒ අයට පාසුකම් ටික දීලා වැඩිපුර තව කීප දෙනෙක් තිබ්බා නම් නිවාඩු යනකොට ඒ වෙනුවට ඒක කටයුතු කරන්න පුළුවන්. එහෙම අපහසුතාවට පත් වෙන විශාල ප්‍රමාණ පාරවල් ටිකක් අපේ බුලස්සිංහල ආසනය ඇත්තටම තියෙනවා. ඒ විතරක් නෙමෙයි වරව සමහර පාරවල් තියෙනවා රජයෙන් ගෙවෙනවා පාඩු ලබනවායි කියලා. ඒවත් අරගෙන බස් එක නැති අවස්ථාවල් තමයි ඇත්තටම තියෙන්නේ. ඒ වගේ අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ බහුකාර්ය අපේ සහෝදරවරු ගැන දැන් චක්‍රලේඛන වෙනස් කරලා තියෙනවා පාදේශීය ලේකම් කාර්යාල වලින් එපිට දාන්නේ නැහැ කියලා. හැබැයි ගරු සභාපතිතුමනි අද මේ වෙනකොට දාපු අයගෙන් 160ක් 70ක් මේ
මෙසේ
අතහැරලා ගිහිලා තියෙනවා. එහෙනම් අද හොඳ තැනකට මේක ගෙනල්ලා තියෙනවා. සමහරක් ඉහෙලයි කියලා මේ තනතුරු දාලා නිලධාරි හමුදාවේ කියලා මේ වැඩ කරපු විදිය අත්නොමතික විදිය තමන් හිතෙන් තම රාජකාරිය කරන්න හැමියකේ කියලා හිතලා කටයුතු කිරීම තුළ අද අසරණ ළමයි සාමාන්‍ය රස්සාවට යන්න බැරි නිසා ක්‍රමවේදයක් හදලා දීලා අද ඒ අය රුපියල් 22000ට කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් මම යෝජනාවක් කරනවා සේවය හැර ගිය අයටත් කැමති නම් මේ කාර්ය මේ කොට්ටාසය තුළ රස්සාව දෙන්න නැවතත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරොත් ඒ අයට නැවතත් අපිට ඒ කාර්ය කරන්න පුළුවන්. නැත්නම් කවදාවත් ඒ අයට රස්සාවකට යන්න වෙන්නේ එම්නම් තීවිල් කාර්යයේ එම්නම් තර කුඩු ගංජ ගන්න කාර්යයේ බවට එයා පත් වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරමින් අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔන්නබල් ගජේන්ද්‍ර කුමාර් ෆෝන් නම්බර් you have 20 minutes.
How many minutes sir?
20 minutes.
Thank you. Thank you and thank you especially for not reducing any of my time which is a very very rare occurrence in this house. Honorable presiding member, when I chose to speak today, I actually didn't realize that today marks the beginning of a week in the Tamil calendar where we commemorate fallen heroes of the LTTE. Now that's a very controversial issue as far as this house is concerned, but I pay my respects and commence my speech. I said that at the beginning because it's been 14 years since the war came to an end. And honorable presiding member, if you ask the people of the Northeast, particularly the Tamils, whether they are in a better place than 14 years ago, and I say this with respect and much responsibility, the answer will be no. At the immediate aftermath of the war coming to an end, the Tamil people were actually confused because they supported an armed struggle, a struggle that caused a lot of destruction in their own economy. Because of the haloed idea of freedom and creating a separate state, there can be no doubts about that. But that when that struggle came to an end, their idea of freedom also came into question because the LTTE was portrayed as a very strong military organization. It was spoken about the world over, and if that such an organization and the struggle can in fact be brought to an end, then whether the ideals for which that struggle stood for is achievable, and whether the Tamil people must rethink. There was a moment when the Tamil people were asking and doing a soul searching whether we were not being practical in supporting a separate state and an armed struggle. And it is in that context, honorable presiding member, that every member of this house and in fact even outside must look back and do some soul searching and ask if 14 years after the end of the war those very same people who are prepared to soul search are today saying that they are in a worse place, then there is something radically wrong. Then there is something radically wrong. Now you can quite easily put off, someone like us can quite easily put off the way the Tamil people are being treated in the Northeast as racism, we'll just say. But if you ask not just the Tamils, if you ask other members of this island, and they will tell you the same thing today, that they are far worse off. So surely, honorable presiding member, 14 years after the end of the war, when common sense ought to dictate that this country should have developed, moved forward by leaps and bounds, if we are today scraping the barrel to an extent that even at the height of the war, even at the height of the war, this country never had to, then surely there is something radically wrong. This system is stinking. And if we don't realize it at least today and think anew, then, Honorable Presiding Member, we are not going to get out of this mess. Now, Sri Lanka's economic crisis did not commence 2 years ago with the former President Gotabaya Rajapaksa getting elected. Nor did it commence an arbitrary 10, 15 years ago. It actually commenced the moment majoritarian politics took root, where we chose to make enemies from within, where we chose to look at Sri Lanka as only a country belonging to the majority Sinhala Buddhists, and everybody else being those hangers-on, and therefore you choose to privilege the entire state accordingly, you created enemies. And when you create enemies of that nature, obviously your economy will have to be modeled in a way to contain those enemies. That's common sense. And therefore, when at the time the British departed, Sri Lanka was being spoken of as being a model country, a model independent, newly independent country by countries such as Singapore, which were aspiring to follow Sri Lanka, today we are a basket case. And there is no war to hide the fact that this has nothing to do. This has nothing to do with the Tamil armed struggle. This has nothing to do with it. What it is that you chose enemies so that you can find scapegoats, you can ferment racism, use that as scapegoats and rook the country. Rook it for yourself and for your cronies. And today, the Tamil people of the Northeast who are discriminated on year after year, that led them to the frustration where they had to ultimately choose to even give up their lives to try and find freedom as a better option, they are suffering the second time around. First and foremost, it was pure racism that targeted them. Now it is because of the complete inability to govern. Inability to govern and the complete sort of selfishness with which you are prepared to rook the country so that you can line your own pockets. The Tamils are suffering again. Now, isn't this completely unacceptable? What will a person from the Northeast who is willing to sacrifice his life say today? Wouldn't his choice actually be double the more relevant to say that actually a separate state is the only way out? Now, is this the projection that you want after you brought the war to an end? President Ranil Wickremesinghe, like President Kumaranthunga, in my view, Honorable Presiding Member, are different from the average Sinhala nationalist, Sinhala Buddhist nationalist politicians. They have a capacity to move beyond that. They have the qualifications to move beyond that as well. But they didn't. President Kumaranthunga was probably the first president who openly spoke about federalism and got an unprecedented mandate of over 60%, which is still not matched. So one must ask, the ordinary Sinhalese people are not opposed to it. President Kumaratunga got elected on federalism. That she chose not to do it is a different matter. Likewise, President Ranil Wickremesinghe knows. He knows more than anyone else in this house that a federal solution is the only solution that will make this country prosper. Prosper because you can cut down on defense. Prosper because every cent that you allocate for defense in a scenario where there is no war is literally burning money, which you can't afford. But he's not prepared to do it. Nor is he prepared to speak the truth. And that is the problem that we have with him. When he became Prime Minister in 2001, Honorable Presiding Member, I was a young member of Parliament. I had just got elected. Of course, he didn't speak about federalism. But he did say many things, including signing a ceasefire agreement with the LTT, which at that time we supported. We went out of our way to protect him. When President Kumaratunga was being extremely hostile, we went out of our way to protect him. So as a young member of Parliament who came to for the first time to this house when he was Prime Minister, and who has been following his politics and his policies closely, I have no doubts, Honorable Presiding Member, as I say, he's probably the most experienced person to be in power to handle the present economic crisis. He's also probably the most experienced person who will tell you that there is nothing wrong with federalism. Well, he should not hesitate to say that to the Sinhalese people. Federalism is not separation. Quite the contrary. Federalism in this country will in fact ultimately result in unifying the country, a country that has been divided from the time the British left. Not because of the British, but because of decisions taken in this own house. So at a time when Sri Lanka has hit rock bottom, isn't it at least now the time that a president who has nothing to lose, I mean, he has already lost. He has become president by losing. So he has nothing to lose more. At least in these last days of his political career, for him to be a statesman and tell the truth that will ultimately be a legacy, that will be the foundations for a new beginning for this country. But he's not doing that, Honorable Presiding Member. And it is for that reason that when he made an impromptu or rather unspecified speech soon after he got back from the Global Environmental Conference, where he invited the Tamil parties, our party took up the position that there is nothing to speak with the president. He knows what the solution is. He knows more than anyone else in this house who belongs to the Sinhala community what exactly he has to do to find a solution. And as a basis for that beginning, at least he must be honest to the Sinhala people and say, look, if we want to solve the ethnic problem, then we have to go down the federal path. And it is only by solving the ethnic problem that we can afford to refinance the country in a way that we do away with this ridiculous expenditure on defense and other related matters. And it is only through that we can actually invest in the future of our generations to come and our health, both of which are suffering. So our party's position has been and continues to be, Honorable Presiding Member, these debates regarding the annual budget and the economy becomes meaningless unless you are fundamentally prepared to change the Sri Lankan state. And if you don't have that vision, you are going to continue to waste money. Waste it because of your ignorance, or even worse, waste it because you have vested interest. As I said, for the first 75 years of this country, you have been finding scapegoats to line your own pockets. You're going to carry on that path for the further 75 years. You can decide to do that. But then you can't expect us to be a party to that, Honorable Presiding Member. We have suffered enough. We have suffered enough. Surely you can't expect a new generation of Tamils who has seen brothers and sisters abroad who are doing tremendously well, whose income is more than this country's income. Surely you can't expect those people to just simply sit and say that, look, we'll take a little bit more for another 75 years or so. No. If you don't at least now rethink, not only for your own people, but also for us, we are not going to just simply sit and watch. We will make it a very expensive, wrong choice for you. We will. Honorable Presiding Member, we have no other choice. We have no other choice. And that means you will have to spend much more for defense. Is that what you want? Is that what you want? Today, not a single member in this house is talking about a separate state, but you're spending, you're increasing. I believe this time's defense allocation is 14% more than last time. It is your insecurities that will result in you pulling this country down further and further. Why? Because of the racism. And at best, because of the ignorance. So we will not be a party to it. Maybe members of this house will come and tell you, but the people on the ground are just not going to go on this way. And today it's only the Tamils, God forbid, in the way that you're treating the Muslims and the upcountry Tamils, that they also decide the same thing. And God forbid that the poor people of this country, the Sinhalese, ordinary people who you have rooked and who are ultimately paying today, will also rethink. Then you'll have a totally different scenario to deal with. Something very similar to what you had in the 80s. So it is in that context, Honorable Presiding Member, that we approach this debate on the budget. Since we are debating the budget, I would like to just say a few words on the very specific subject I choose to make much more.
Honorable Member, you have another 3 minutes.
10 minutes?
3 minutes.
3 minutes. Speak more detailedly under the ministries at the committee stage, but as far as policy is concerned, I will repeat what I have been repeating for the last two previous budgets, Honorable Presiding Member. The Northeast is a war-affected country. Almost 15 years after the war, it still remains a war-affected country. The President had visited the northern province over the last 2 days. He was in Vavuniya and Mannar over the last 2 days. He knows that. He more than anyone else knows that. And that means you can't pretend as if that war-affected Northeast can be treated on an equal footing with the rest of the country. So we have been saying that if those people of the Northeast are to in some way rebuild their lives, at the very least economically, and not fall even further down the precipice, then the Northeast has to be declared a war-affected zone. And there must be some protectionist measures that are applied so that the economy of the people can first be protected and be allowed to grow to a point where it can then compete on an equal footing with the rest of the country. We have been repeatedly asking that this be done even before we became members of this house 2 years ago. When the war came to an end, if ever President Wickremasinghe wishes to go back and see our critiques with regards to the annual budgets, we have been repeatedly saying that that is a must. And today, more than ever before, it's a must. Because the economy in the country is suffering, the ordinary people across the country are suffering, but the people of the Northeast, the average person in the Northeast is suffering 10 times over. 10 times over, at least. If there is no diaspora, Honorable Presiding Member, those people would have died of starvation during COVID, and especially now with the economic crisis. So you can't allow this to persist. You can't allow this to persist, and it is on that basis that I wish to reiterate yet again that, firstly, if this country is to genuinely get out of this economic crisis, I'm finishing, sir, to get out of this economic crisis, the ethnic conflict has to be resolved. And all others, be it Muslim, be it upcountry Tamil, be it the workers, if those problems are not resolved in one go and a holistic approach is not taken, this country will bleed. We are already a failed state. We'll be a totally bleeding failed state, Honorable Presiding Member. And as a more immediate effect, the President must, as I said towards the end, consider in principle protecting the economy of the Northeast and declaring it a war-affected zone. Thank you, sir.
Thank you, Honorable Rajendra.